මීළඟට ගරු සමන්ත විද්‍යාරත්න ගරු ඇමතුමා, ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තිබෙනවා.
මුලසුන ඔබ වන මන්ත්‍රීතුමනි, මම හිතනවා අද විපක්ෂයෙන් දාපු යෝජනාව අපට හොඳ යෝජනාවක් කියලා. මොකද දැන් එතුමලා මේ අපේ ආණ්ඩුවේ වර්ෂයක ශේෂපත්‍රය තමයි පරීක්ෂා කරලා බලන්නේ. මම ඔබතුමාලට යෝජනා කරනවා ශේෂපත්‍ර දෙකක් තියෙනවා පරීක්ෂා කරලා බලන්න. ආණ්ඩුවේ ශේෂපත්‍රය සහ විපක්ෂයේ ශේෂපත්‍රය. විපක්ෂයටත් මොකද උනේ කියලා බලන එක හොඳයි. දැන් අපි දන්නවා අපි කවුරුත් කියන අවුරුදු 76ක පාලනයක් කරේ අද විපක්ෂය ඔබ වන ඔබ තමුන්නාන්සලා. ඒ අවුරුදු 76 දීපු පොරොන්දු ඔබතුමාලට ඉෂ්ට වෙන්න බැරි වෙලා අද දුක් ගැනවිලි කියලා තේරුමක් නැහැ. අපේ රටේ එක එක ආණ්ඩුවලට ඉතිහාසයේ අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැම්මා වගේ ඔබ තමුන්නාන්සලත් වට නම් දැම්මා. දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දැම්මා ධර්මිෂ්ඨ සමාජයක් කියලා. හැබැයි 17 අවුරුදු පාලනය අවසන් වෙනකොට ඒ ධර්මිෂ්ඨ කෙසේ වෙතත් අධර්මිෂ්ඨ සමාජයක් නම් නිර්මාණය වෙලා තිබුණා. දාස් ගානින් ජනතාව මරණයට පත් කරා. සුභ අනාගතයක් කියලා ඇවිල්ලා අසුභ අනාගතයක් හැදුවා. මහින්ද චින්තනය කියලා එකක් ඇවිල්ලා හොඳටම හිංසනය දියත් කරා මේ රටේ. ඒව දැන් සාකච්ඡා වෙන මොහොත. අන්තිමේට ආවේ හොඳ මේක සෞභාග්‍යයේ දැක්ම. අන්තිමේට මිනිස්සු පාරට වැහැලා අරගල කරලා තෙල් ටික නැතුව, විදුලිය නැතුව, පොහොර ටික නැතුව බරපතල ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ආන්නේ අවුරුදු 76ක ගමනේ අවසානයේ තමයි ඔබතුමාලා විපක්ෂයට ගිහිල්ලා අපි ආණ්ඩු පක්ෂයට ආවේ. එතකොට දැන් වසරක් යනකොට නව ආණ්ඩුවක් හැටියට අපි කටයුතු කරපු දිහා බැලුවම මං කියන්නේ විපක්ෂ ශේෂ පත්‍රය බලන්න කියලා. විපක්ෂයේ සකස් වෙලා තිබුණේ විපක්ෂයට ශක්තිය දීපු තැන් කඩාගෙන බිඳකට වැටෙනකොට, විපක්ෂයට ශක්තිය සපයපු තැන් සුණු විසුණු කරනකොට දැන් විපක්ෂයට වෙලා තියෙන්නේ මොකක්ද? මුලසුන ඔබ වුණ මන්ත්‍රීතුමනි, පාතාලයේ මඩිනකොට විපක්ෂයේ සමතලා වෙලා ගිහිල්ලා, කුඩු මඩිනකොට විපක්ෂයේ කුඩු පට්ටම් වෙලා, දූෂණයේ මඩින විට සුන්නත් දූලි වෙච්ච විපක්ෂයක් බවට පත් වෙලා ලංකා ඉතිහාසයේ අවුරුදු 76කට පස්සේ විපක්ෂය එක ගොඩකට වැටුණා. කැබලි වෙච්ච විපක්ෂය දැන් එක ගොඩක තියෙනවා. සුන්නත් දූලි වෙලා කැබලි වෙලා තියෙනවා. අන්න එතකොට දැන් තමයි ලංකා දේශපාලනයේ ඇත්තම ගත්තොත් නියම කඳවුරු දෙක බෙදුනේ. එක කඳවුරක් දැන් ඔබ තමුන්නාන්සල ඔක්කොම එක අහුවෙලා ඉන්නේ. එතන ඉන්නවා පාතාලයට සම්බන්ධ, කුඩු වලට සම්බන්ධ, දූෂණයට සම්බන්ධ කණ්ඩායම් අඩු වැඩි වශයෙන් ඉන්නවා. ඒක ඔක්කොම එතන ඉන්නවා. අනිත් පැත්තෙන් ඉන්නවා මේ රටේ ප්‍රගතිශීලී, මේ රටේ සැබෑ බුද්ධිමත් උගත් මිනිස්සු එක්ක අහුවෙච්ච දේශපාලන ව්‍යාපාරයක් නායකත්වයේ සපේන. එන ශේෂපත්‍ර දෙක ඒ විදිහට බලන්න ඕනේ. දැන් ඔබ තමුන්නාන්සලගෙන් මම අහන්න කැමති, ඔබ තමුන්නාන්සලා දැන් අපි බලයට එනකොට පොරොන්දු දුන්නානේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඔබතුමාලා කිව්වනේ අපි ආවොත් මොකද වෙන්නේ කියලා. මේ තියෙන ඔබතුමාලා කියපුව ඈ, මේ තියෙන හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා කිව්වා. අපි එන එක වළක්වන්න මේතුමා කිව්වේ මොකක්ද? මේ ගමන නැවතුනොත් යලි පෝලිං, ඒ කියන්නේ ඔබතුමාලගේ ගමන නැවතිලා අපි ආවොත් පෝලිං එනවා ගුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ වසරේ ඔබතුමාලගේ තිබුණු පෝලිං යුගය මේ ආණ්ඩුව යටතේ පෝලිං ආවේ නැහැ. තෙල් පෝලිං, කිරිපිටි පෝලිං, ගෑස් පෝලිං ආවේ නැහැ. එහෙනම් ඔබතුමාලා කියපේක ඔන්න ඉවරයි. දීපු පොරොන්දු ඉෂ්ට වුණේ නැහැ. මෙන්න ඊළඟට ওই පැත්තේ ඉන්න න්‍යායාචාර්ය රනිල් වික්‍රමසිංහ ඒ කාලේ කියපුවා, ලයිසන් නැති පිරිසකට පාර්ලිමේන්තුවේ බලයක් දුන්නොත් රට කොහේගෙන ආවිදයි කියන්න බෑ. කොහේගෙන ආවිද කියන්න බෑ. මේ කිව්වේ රනිල්. දැන් කොහෙද ගිහිල්ලා තියෙන්නේ රට? රනිල්ලට යන්නේ මන් නැති වුණාට අපි යාලටත් පාරවල් නිර්මාණය කරලා තියෙනවා. රට යස අපූර්වට යන බව කුහකකම් තියෙන, ඉරිෂාව තියෙන විපක්ෂයේ සමහර ඇත්තන්ට නොතේරුණාට ජාත්‍යන්තර සංවිධාන අගේනවා, රටේ මිනිස්සු අගේනවා. ඔබතුමාලට ඉතින් මේක තේරුම් කරන්න වෙන භාෂාවක් නැහැ. මේ තියන්නේ ඔබතුමාලා අපි බලයට ආවොත් වෙනවා කියපුවා. දැන් මං අහන්නේ දැන් මේ කියපු අනාවැකි ඉෂ්ට වුණාද කියලා. දැන් අපේව ඉෂ්ට වුණාද බලනකොට මේවත් ඉෂ්ට වුණාද බලන්න බෑ. දැන් මේ මොකද්ද කිව්වේ? මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් වාර්ෂිකව කෝටි ලක්ෂයක් රටට අහිමි වෙනවා රනිල් කියයි. වාර්ෂික කෝටි ලක්ෂයක් රටට අහිමි වෙනවා. කොහෙද අහිමි වුනේ? දැන් වර්ෂය යනකොට රටේ හිඳිලා තිබුණු භාණ්ඩාගාරයේ රුපියල් වලින් ට්‍රිලියන පන්නන්න දැන් එකතු කරලා තියෙනවා. භාණ්ඩාගාරයේ ඩොලර් සංචිතයත් වර්ධනය වේගෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට රනිල් ඔබතුමාලා කියපුවා පච වුණාද, බොරු වුණාද, නැති වුණාද කියලා මං අහන්නේ. ඔන්න ශේෂපත්‍රය. ඊළඟට ඔබතුමාලගේ පැත්තේ ඉන්න මන්ත්‍රීතුමියා මේ කවිරත්න ලෝන් මේ මන්ත්‍රීතුමිය. මේ තියෙන එතුමිය දින මිනිට ඒ කාලේ කියපුවා ජයිපේ ආණ්ඩුව ආවත් ඩොලර් පමණක් නොව රුපියලුත් නැත්තටම නැති වී යනවා. දැන් නැත්තටම නැතිලා තියෙන විපක්ෂේ. එද මේ ඔබතුමාලා කියපුවා. දැන් අපි කියනවා බලනකොට දැන් ඔබතුමාලා කියපුවොත් මොකද වෙලා තියෙන්නේ? ලකුණු බිඳුවයි. කියපු දේවල් වෙලා නැහැ. තව ගොඩක් කියනවා ඔබතුමාලා කියපුවා. මොනවද කිව්වේ? ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආවොත් ආගම් අදහන්න වෙන්නේ නැහැ කිව්වා. පෙරහැර කරන්න වෙන්නේ නැහැ කිව්වා. ආයි අලියැත්තු දකින්න වෙන්නේ නැහැ කිව්වා. ඒකද උනේ වෙන එකක්ද උනේ? ලස්සන්ට පෙරහැර සිද්ධ වුණා. මහා දලදා දැක්මක් වසර ගණනාවකට පසුව සිද්ධ වුණා. සියලු ආගම් වලට නිදහසේ ආගම සමරන්න පුළුවන් ඉඩකඩක් හම්බුණා. මොකක්ද උනේ? ඔබතුමාලා කියපු දේ උනේ නැහැ. එතකොට මේ අනිත් පැත්තනේ වෙලා තියෙන්නේ. ශේෂපත්‍ර පරීක්ෂාව. ඔබතුමාලා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රට දාලා යයි කියලා. ගියාද? වාරික ටික ටික දීගෙන අපි රටත් ආරක්ෂා කරගෙන ගමනක් යනවා. මේ රටේ ආර්ථිකයත් ආරක්ෂා කරගෙන. ඔබතුමාලා කිව්වා ජාත්‍යන්තරයක් නැහැ කිව්වා. පෙට්ටි කඩේ කරන්න බෑ කිව්වා. දැන් ඔබතුමාලගේ කඩේට මොකද වෙලා තියෙන්නේ? ඈ? ඒවා සමතලා වෙලා තියෙන්නේ. වෙන වෙනම දාගත්ත කඩ ඔක්කොම බිඳ වැටෙනකොට දැන් අච්චාරු කඩයක් දාගෙන ඉඳලා විපක්ෂේ. එහෙනම් ඔබතුමාලා තේරුම් ගන්න. ඔබතුමාලා කියපුවා බොරු වුණා. ඔබතුමාලා කිව්වා ජාතික ජනබලවේගයේ බලයට ඇවිල්ලා වසරක් යන්න ඉස්සල්ලා ওই වාහන දෙක තුන තියෙනවා ගණී කිව්වා, ගෙවල් තියෙනවා ගණී කිව්වා. කොච්චර කීවද? දැන් ඔක්කොම පච වෙලානේ තියෙන්නේ. දැන් පච තියෙන්නේ ඔතනනේ. එහෙනම් ඔබතුමාලා පච බෑවේ දැව් පිටින් බෑවේ. එහෙනම් ඔබතුමාලට මම මතක් කරන්න කැමතියි. ඔබතුමාලා කියපු දේවල් බොහොම බොරු බවට පත් වෙලා තිනවා. ජාතිවාදී ආගම්වාදී එයි කිව්වා. මේ මෑත ඉතිහාසයේ ජාතිවාදී ආගම්වාදී ඇවිස්සුණු නැති වසරක් ගෙවා දැන් අපි ඒකන සතුටුයි. එම අවුස්සපු කට්ටිය ඔක්කොම දැන් ඔලු හංගගෙන ඉන්නේ. එහෙනම් ඔබතුමාලා තේරුම් ගන්න ඕනි. දැන් මේ තියෙන වෙන ප්‍රශ්නයක්. මම මුලින් කිව්වා වගේ ඔබතුමාලගේ දේශපාලනයට ශක්තිය සපයපු ඔබතුමාලගේ ගර්භාෂවල තිබු ඔබතුමාලා බිහිවෙච්ච ගර්භාෂයේ තිබුණු පාතාලයේ සුනුවිසුණු වෙනකොට කුඩු ටික අල්ලනකොට දූෂණයට එරෙහිව කටයුතු කරනකොට ඔබතුමාලට වෙන කියන්න දෙයක් නැහැ. ඉඳක් ගහන්න පුළුවන් මඩ ලෝඩ් පිටින් ගහනවා. දැන් සමහරු වියරු වැටිලා ඉන්නේ. වියරු වැටිලා ගහන්න පටන් ගන්න තියෙන්නේ. ඉඳ ඔබතුමාලට ඒව ගැන අපි මතක් කරන්න කැමති. ඊළඟට මේ වසරක අපේ ශේෂපත්‍රේ පරීක්ෂා කරොත් ඔබතුමාලා දැන් අපි මොනවද කරේ කියලා නැහන්නේ. වා නොදන්නව නෙවෙයි. දැන බොරු කියන විපක්ෂයක් ඉන්නේ. දැන් මේ රජයේ අපි ගන්නකොට රට තිබුණු තන අමුතුවෙන් කියන්න ඕනේ අපේ කතික සහෝදර සහෝදරු කිව්වා. ඔබතුමාලා දුන්නේ හොඳට හදලා වඩලා හදලා දීපු දරුවෙක් නෙවෙයි. නිරෝගී සම්පන්න රටක් නෙවෙයි අපිට බාර දුන්නේ. අසාධ්‍යත්වයට අසාධ්‍ය බවට පත් වෙච්ච රටක් අපිට බාර දුන්නේ. ජාතිවාදී ආගම්වාදී තියෙන මහ බැංකුවේ භාණ්ඩාගාරේ ඩොලරුත් නැති රුපියලුත් හිඳිච්ච රටක් අපිට බාර දුන්නා. ලෝකේ ණය ශ්‍රේණි ගතවලින් යටින්ම හිටපු රටක් බාර දුන්නා. දුර්වල රටක් බාර දුන්නා. අමනුෂ්‍යකාරී දේශපාලන වාතාවරණයක් තියෙන රටක් අපිට බාර දුන්නා. මම මේ රටේ ජනතාවගෙන් අහන්නේ අපි මෙහෙම හිතමුකෝ කොහොමද? වැරදිලා හරි ආණ්ඩු කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති නොවුණා නම් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවේ නැත්තම් අද ඔබතුමා මේ ඉන්න විපක්ෂේ කවුරු හරි ජනාධිපති වෙලා ඒ ආණ්ඩුවක් නම් තියෙන්නේ අන්න ඒක සංසන්දනය කරලා බලන්නකෝ. එහෙනම් මොකක් වෙයි කියලාද හිතන්නේ? ජනාධිපති ඔය සැප සම්පත් අතරින්නේ නැහැ. හොඳ මාලිගා ටික ඔක්කොම යා ළඟ තියාගෙන ඈ අතට පයට කට්ටිය ළඟින් තියාගෙන මුදල් කාබාසිනිය කරගෙන යන ගමනක් යනවා. අද වර්තමාන ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිතුමා විශාල දේශපාලන ආදර්ශයක් ඉතිහාසයේ පළවෙනි වතාවට ලබා දීලා තියෙනවා. වරප්‍රසාද අතහැරලා තියෙනවා. ඔබ හිතනවද ජාතික ජනබලවේගයේ ජනාධිපති කෙනෙක් ආවේ නැත්නම් ਉਹ අතහරි කියලා? සජිත්‍ර නාමල්ලාව නම් අතහරි කියලා හිතනවද? නෑ, තව තව බදා ගන්නවා, බෙදා ගන්නවා. එහෙම බදාගෙන බෙදා ගත්තා නම් ජනතාවට බෙදන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. අපි ඉතුරු කරා, ඒවා ජනතාවට බෙදුවා. එකයි ඇත්ත කතාව. රට හතර වටේ තියෙන ජනාධිපති මාලිගා සංචාරක ව්‍යාපාරයට වෙන වෙන ව්‍යාපෘති වලට බාර දුන්නා. තමන්ගේ ජනාධිපති නිල නිවාස එක රැයක් බුදිය ගන්න නැති ජනාධිපති කෙනෙක් බවට අනුර දිසානායක ජනාධිපතිතුමා පත් වුණා. ඔබතුමාලා බලයට ආවනම් ඇමති මණ්ඩලයේ 25ට අඩුවෙන් තියයිද වැඩියෙන් තියයිද මන් රටේ ජනතාවෙන් අහන්නේ. එහෙනම් අද ඇමති මණ්ඩලයේ ජාතික ජනබලවේග ආණ්ඩුවක් නොවුණා නම් ඔක 100න් එහා නවතින්නේ. මොකද එක්ක අහුවෙච්ච ඔක්කොම කල්ලි කණ්ඩායම් වල සන්තෝෂ කරන්ඩ ඇමති කම් බෙදුවා නම් එහෙමයි සිද්ධ වෙන්නේ. ඔබතුමාලා බලයට ආවනම් ඇමති බංගලා ආතාරී කියලා හිතනවද මං අහන්නේ රටේ ජනතාවගෙන්? එහෙනම් ඔය ඇමති බංගලා ආද වෙනකොටත් මේ කට්ටිය භුක්ති විඳිනවා. එහෙනම් ඔය රටේ ජනතාවයගේ විදුලි බිල් ගෙවන්න ඕනේ, වතුර බිල් ගෙවන්න ඕනේ, මේ කට්ටිය හදා වඩා ගන්න ඕනේ. දැන් මේ කිසිදු ඇමති කෙනෙක් තමන්ගේ ඥාති වර්ගයා කාර්ය මණ්ඩල වලට දාගෙන නැහැ. ඔබතුමාලා ආවනම් බිරිඳ දරුවෝ ඔක්කොම දාගන්නවා. නව දේශපාලන සංස්කෘතියක් මෙරටේ ස්ථාපිත කළා. වසරක් ප්‍රගතිය සේසපත්‍රය අරගෙන බලන්න. ජාතික ජනබලවේගේ ආණ්ඩුව ආවේ නැත්තම් ඔය අල්ලන කුඩු ඇල්ලෙයිද? ඔය කුඩු ටික මේ රටේ දරුවෝ තරුණ තරුණියන් බොයිද? ඔය දරුණ තරුණියන්ට මේ කුඩු ටික බෙදා හරිනවා. එහෙනම් මේ ආණ්ඩුවේ වටිනාකම් මේ රටේ ජනතාව දන්නවා. මං ආනවා ඔය අල්ලපු පාතාලය අපේ ආණ්ඩුවක් නොවුනනම් අල්ලයිද කියලා. Taman එක අල්ලන ආණ්ඩුව බිහි වෙන්නේ නැහනේ. ඔය පාතාලේ අගමුල හොයනකොට දැන් අහුවෙන්නේ අහුකොන් නෙවෙයි, ඔක්කොම මුල් ගිහිල්ලා නවතින්නේ එක්කෝ කාල්ටන් එකේ එක්කෝ තව කොහේ හරි කොතක තමයි නවතින්නේ ගිහිල්ලා. ඉතින් මේ ඔක්කොම බලනකොට කාටත් තේරෙනවා එඳ මේ පාතාලේ මේ විදිහට මැඩෙන්නේ ජාතික ජනබලවේගේ ආණ්ඩුවක් ආපු නිසා. නාවනම් කොහොම වෙයි කියලා හිතෙන්නේ. ඔය අධිකරණේ දැන් නීතිය කාටත් සමානයි. ඇමතිවරු ජනාධිපතිවරු කියලා අදාළ නැහැ. හිටියා වෙන්න පුළුවන්, ඉන්නවා වෙන්න පුළුවන්. නීතිය ක්‍රියාත්මක වෙනවා. මං ආනෝ මේ රටේ ජනතාවගෙන් වැරදිලා හරි ජාතික ජනබලවේගේ ආණ්ඩුවක් ආවේ නැත්තම් ඔය දේශපාලන බලවතුන්ට ඔය නඩු ටික වැටෙයිද කියලා, හොරකම් වංචා නවතීද කියලා. එහෙනම් කාටත් තේරෙන්න ඕනේ මේ අවුරුද්දක ප්‍රතිඵලය අනිත් පැත්ත ගහලා බලන්න කියලා මම ඉල්ලන්නේ. අනිත් පැත්ත ගහලා බලන්න කියලා ඉල්ලන්නේ. එතකොට ඔබ තමුන් ආසලා මේ රට නොමග යවන්න හැදුවත් මේ රටේ ජනතාවට මේ කාරණේ තේරෙනවා කියලා මතක් කරන්න මම කැමතියි. ඔබතුමාලාට සංඛ්‍යා වලින් කටයුතු ටිකක් කියවොත් ඔන්නෝම ඉතුරු පහදු කරපු මුදල් වංචා දූෂණ නවත්තලා කළමනාකරණය කරලා ඉතුරු කරගත්ත මුදල් ජනාධිපති අර මුදලේ මුදල් පාවිච්චි කරේ කොහමද? ඒව දන්නවා. මේ රටේ කොහමද ගුවන් ගමන් ගියේ? ඒව කොහමද මේ රටේ ජනතාව දන්නවා. මේ තමන්ගේ තමන්ම ගිනි ගහගෙන හරි කාට හරි කියලා ගිනි ගහගෙන හරි වන්දි ගත්ත හැටි දන්නවා. රජයේ ඉඩම් වලට වන්දි ගත්ත රාජපක්ෂ පුතාලා ගැනත් දන්නවා. ඉතින් ඒ ඔක්කොම නවත් කරලා තියෙන්නේ. ආන්න එහෙම එකතු කරගත්ත මුදල් සාමාන්‍ය ලෙස මේ රටේ ජනතාවට බෙදා හරින බොහෝතේ අපි අස්සසුම ලාභීන්ට රුපියල් 8500 දාදාහ කරා ඔබතුමාලා නොදන්නවා නෙවෙයි. ඒ වගේම රුපියල් 15000ට තිබුණු අස්සසුම රුපියල් 17500ට ගෙනාව මේ වසරක කාලය තුල. වකුගඩු රෝගීන් රෝගී තත්ත්වෙන් පෙළෙනකොට රුපියල් 7500 දීපු රෝගියාට ඒක මේ රටේ ආර්ථිකයේ මට්ටම සලකලා අපි 10000ක් මාසෙට දෙන්න සැලසුම් කර දුන්නා. වැඩිහිටියන්ගේ ආධාරයෙන් රුපියල් 3000ක රුපියල් 5000 දක්වා වැඩි කරා. රාජ්‍ය සේවක වැටුප්, පෞද්ගලික අංශ සේවක වැටුප් වැඩි කරා. ඔබතුමාලා අහුවා වතුකම් කරුවාගේ වැටුප රුපියල් 1700 කරනවා කියලා කිව්වා. කෙරුණේ නැත්තේ ඇයි කියලා? කෙරුණේ නැත්තේ නෑ, ඒක කෙරෙනවා. කෙරෙන්න අදාළ මුල් පුරලා තියෙන්නේ. ඒක ජනාධිපතිතුමත් අපිත් මේ වෙනකොට දීර්ඝ සාකච්ඡා කරමින් යනවා. අපි දන්නවා වතු හාම්පුතුයි වතු සේවකයෝ අතර තිබුණා අවබෝධතා ගිවිසුම් ගහගෙන හිටියා.
ඔබතුමා තව විනාඩි දෙකක් කාලයක් පමණ ඔබතුමාට තියෙන්නේ.
තව කොච්චරද?
විනාඩි දෙකක කාලය.
මට තව වෙලාවක් ඇමතුමා දෙන්න සූදානම්. එහෙම තිබුණා. මොකද උනේ අන්තිම සාමිත් ගිවිසුම ගහන්න ගිහිල්ලා වෘත්ති සමිති නියෝජනය කරලා ගිය ඔබතුමාලා යකානටලා පොලේ ගහලා ආවා. දැන් සාමූහික ගිවිසුමකට යන්න බෑ. දැන් කම්කරුවගේ ප්‍රශ්න විසඳන්න සාමූහික ගිවිසුමට යන්න බෑ. හැබැයි අපි බෑ කියලා නවත්තන්නේ නැහැ. රජයක් හැටියට හාම්පුත්තු ගෙනල්ලා කම්කරු ඇමතුමත් අපිත් එකතු වෙලා වාර 3ක් සාකච්ඡා කරලා තියෙනවා. මම සහතික කරලා කියනවා ඔය වතුකම්කරු ජනතාවට අපි ඒච්චේ එකඟතාවය ඔවුන්ගේ ජීවත් වීමට සරණ ආදායමක් ලබා දෙන්න අපි හාම්පුත්තුත් එක්ක කටයුතු කරනවා. රජයක් හැටියටත් අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒකට අපි යනවා. ඒකෙන්ද ඒකට අපිට කාලය දෙන්න. ඒකේ ජනතාව දන්නවා. ඒ වගේම මේ රටේ දුව දරුවෝ ඉගෙන ගන්නකොට ඔබතුමා ලබාදා කලාට මෙරටේ දරුවන්ගේ අනාගතය වනසන්න කුඩු බෙදපු කට්ටිය ඒ ඔක්කොම කරාට අපේ මේ රජය ඇවිල්ලා දරුවන්ගේ පැත්තට හැරුණා. මහපොළ ශිෂ්‍යාධාරයේ 5000 7500 කරා. ශිෂ්‍යත්වයට දීපු රුපියල් 4000 6500 කළා. පහසේනිය දරුවන්ට දීපු 750 1500 කරා. වෘත්ති අධ්‍යාපනයේ හදාරන දරුවන්ට දීපු 4000 5000 කරා. අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා රුපියල් 6000ක දීමනාවක් ලබා දුන්නා. පරිවාසී දරුවන්ට වීදි දරුවන්ට 5000ක දීමනාවක් ලබා දුන්නා. මේ සමාජයේ නොසලකා හැරපු බැල් මෙහෙලපු නැති යටම ඉන්න අසරණ වෙච්ච ජනතාවට සහන බෙදුවේ එහෙම. ඒ ජනතාව මේවා දන්නවා. ඔබතුමාලා නොදන්නවා. එයින්ද ඒ විදිහට කරගෙන ගියා නිෂ්පාදන ආර්ථිකයකට මේ රට ගෙඩියන්න. ඔබතුමාලා මොකද කරේ? පොහොර මේ රටේ නැති කරා. හැම ගොවියෙක්ම ප්‍රශ්නයකට මුහුණ දුන්නා. දැන් රුපියල් 15000 පොර සහන ආධාරේ 25000ට ගෙනාවා. අපේ අමාත්‍යංශයේ පොල්ලයිති පෞගේ කාලේ පොල් රටේ හිඟ වුණා. පොල් වලට අවුරුදු 5ක් පොහොර නැති වුණා. රජයේ හලාවත ප්ලාන්ටේෂන් අපේ අමාත්‍යංශයේ තියෙන හලාවත වැවිලි සමාගම අවුරුදු 5ක් පොහොර දැම්මේ නැහැ. ඇමතිවරු හිගා පොල් වලට. හැබැයි සතුටෙන් කියන්න කැමති රුසියාවට අපි ස්තුතිවන්ත වෙනවා. මෙට්‍රික් ටොන් 55000ක පොහොර නැවක් ලැබුණා. එයින් අඩක් කෘෂිකර්ම අමාත්‍යංශයට දුන්නා. අඩක් අපිට හම්බුණා. පොල් පොහොර සඳහා. දැන් රුපියල් 9500යි වෙච්ච පොහොර පිටියේ පොල් පොහොර මිටිය දැන් රුපියල් 4000ට අපි ගොවියන්ට ලබා දෙනවා. අවුරුදු 5ක් කවුද ආණ්ඩු කරමින් සිටියේ පෙර කල්පනා කරලා බලන්න. අතුරු භෝග සඳහා වන්දි ආධාර කරා. ඉදිරියේ මේ විශාල වැඩ කොටසක් අපි කරලා තියෙනවා කියන එක මම ඔබතුමාලට මතක් කරන්න කැමති. දැන් මේ ආණ්ඩු ආවේ නැත්තම් අපි අහනවා ඔය ජනාධිපති ලේකම් කාර්යාලයේ අපේ අමාත්‍යංශවල තියෙන සුඛෝපභෝගී වාහන වෙන්දේසි වෙයිද කියලා. ජනාධිපතිතුමාගේ වාහන වෙන්දේසි වෙන සුඛෝපභෝගී. ඒවා ඔබේ ආණ්ඩුවක් ආවනම් අදත් පාරේ දුවනවා. ඔට පෙට්‍රල් ගහනවා. ඔය සේවිස් කරනවා. කාබාසිනිය කරනවා. ඉතින් රට තියෙන අමාරු තත්ත්වය සලකලා ආණ්ඩුවක් වැඩ කරනවා. ඔබතුමාලා රුපියල් 110 ගානේ රක්ෂණයද හදාගෙන තිබුණා. වසරයි 110 දෙකහමාරට බස්සලා දැම්මා. ජනතාව පැත්තට හැරුණා. ඔබලගේ සුභ සාධන කැපුවා. ඒවට වේදනාවක් ආවට අපට කරන්න දෙයක් නැහැ. එනිදා මන්ත්‍රී විශ්වාමිට බහෝස්වීමේ පනත ළඟදිම එනවා. ඒකත් කිව්ව විදියට කෙරෙනවා. එඳ ඔය දීපු පොරොන්දු පොහොසත් කටක් ලස්සන ජීවිතයක් ප්‍රකාශ තියෙන වසරකින් නිම කරන්න නෙවෙයි. වසර පහකින් නිම කරන්න. පළවෙනි සැතපුම් කණුව පසු වුණා පමණයි. 2, 3, 4, 5 යනකොට මේ කියපු පොරොන්දු ඉක්මවා ගිය යම් යම් කොටස් අපි කරන්න සූදානම් කියන එක මතක් කරන්න කැමති. වාහන හතට පාවිච්චි කර ඇමතිවරු මෑන් බැවිලා ඇමති කෙනෙකුට වාහන දෙකක් සීමා කරා. එකක යන්නේ එකක් හදිස්සියට තියාගන්න කියලා දුන්නා. අන්න ඒ විදියට ඉන්ධන දීමනාව අපි ඇමතිවරු හැටියට ලීටර් 2100ක් තිබ්බා ඔබතුමාලා හදලා තිබුණු නීතිය එහෙම අපි ඒක ලීටර් 900ට බැස්සුවා. මේ වැඩේ කරනවා. අමාත්‍යංශ 100 ගණන් තියාගෙන කොච්චර කාබාසිනිය කරන්නේ නැද්ද? වැඩක් කෙරුණේ නැද්ද මේ රටට? නව දේශපාලන සංස්කෘතියක් හැදුනේ නැද්ද රටට? ඒව දිනව ගන්න බැරුවද තියෙන්නේ කියලා මම අහන්න කැමතියි. එඳා ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. ඔබ තමුන්නාන්සලගේ දේශපාලන අක්මුළු විහිදා ගිය ජාත්‍යන්තරය ගිහිල්ලා හැංග වෙලා හිටපු පාතාලේ නායකයෝ ජාතික
ජනබලවේගය ආණ්ඩුව කාලය අවසානයේ අවසන් කරන්න
අවසන් කරනවා. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් ආවේ නැත්නම් කේල්බද්දර පත්මේ මෙහෙද එහෙද මං ආන්නේ සජිත් ළමහින්දලා රාජපක්ෂලාවන එයා එහෙ දැන් මෙහෙ මම ආන්නේ කමාන්ඩෝ සලින්ද එහෙද මෙහෙද එනං එහෙ අවුරුදු ගණන් අල්ලන්න බැරි කට්ටිය මෙහෙ එනවා. එඳ පානදුර තිලංග බැකෝ සමන් ඔක්කොම එහෙ. එයාලා විතරක් තව කට්ටිය පොලිමේ යන්න තියෙනවා. එඳ මං අපේ අමාත්‍ය ශ්‍රී ගණත් වචනයක් කියන්න කැමතියි.
අවසන් කරන ගරුතුමා කාලය පිළිබඳ ප්‍රශ්නයක්
තියෙනවා. අවසන් කරනවා සභාපතිතුමනි. දැන් මේ පහුගිය 2024යි මේ 2025 අවුරුද්දයි සංසන්දනය කරාම අපි තේවල ආදායම මාස 8ක් යනකොට අපි වැඩි කරලා තියෙනවා ඩොලර් මිලියන 1436 දක්වා උස්සලා තියෙනවා. ගිය අවුරුද්දේ තිබ්බ එක ඩොලර් බිලියන් 1. අපි ඒ වගේම පොල්වල ආදායම පෞගිය අවුරුද්දේ මාස 8 අපනයන ආදායම ඩොලර් මිලියන 562යි. අපි ඒක මේ වෙනකොට ඩොලර් මිලියන 778ට ගෙනල්ලා තියෙනවා. හැම ශේෂ්ත්‍රයක් ඉස්සරහට ගලලා
තියෙනවා. ඉතින්
ශේෂපත්‍රයේ හොඳින් ලකුණු රැස් කරලා තියෙන බවත් ඔබතුමාලා බින්දුවට වැටී තිබෙන බවත් අවසාන වශයෙන් කියන්න කැමති බෙහෙවින් ස්තුතියි.
බොහොම ස්තුතියි නෝ. මීළඟට ගජේන්ද්‍ර කුමාර පොන්නම්බරම් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තිබෙනවා. කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි මං තනේ කාලය කළමනා කරන ගරු ඇමතුමා විනාඩි තප්පර 30කින්.
ඔව් මම දැක්ක ඔබතුමා අහන ප්‍රශ්නේ තවත් ඇමති මන්ත්‍රීවරු වරේ මේ සමාජ මතයක් හදනවා. ඒක සත්‍යයක් නෙවෙයි. එඳා නවගම්මාන අධිකාරිය නෙවීඩායක ශක්තිමත් කළා. මීට වඩා ශක්තිමත් කරලා වැවිලි ප්‍රජාවේ ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න ඉදිරියට ගේනවා කියන වචනේ තමයි ඔබතුමාට කියන්න තියෙන්නේ.
හරි බොහොම ස්තුතියි ගරු එමතුමා. ගරු මන්ත්‍රීතුමා කතා කරන්න. ගජේන්ද්‍ර කුමාර පොන්නම්බරම්
පොයින්ට් අවඩ කියන
පොයින්ට් එක
ගෞරව අමචර අවර්ගලේ நீங்க இங்க இருக்கும்போது கௌரவ அமைச்சர் அவர்களே நீங்க இங்க இருக்கும் போதே ஒரு ரெண்டு கேள்வி கேட்கணும்னு இருந்தேன். ஒன்னு நீங்க இப்ப கௌரவ ராதாகிருஷ்ணன் அவர்கள் சொல்லியிருந்த விஷயத்துக்கு நீங்க சொன்னீங்க சில பேர் சமூக வலைதளங்கள்ல தவறான விஷயத்த பரப்புறாங்கன்னு. கௌரவ மனோகணேசன் அவர்கள் முந்தானேத்து ஜனாதிபதி செயலணியிலிருந்து ஒரு காகிதம் பெற்றெடுத்திருக்கார். அந்த காகிதத்துல தெளிவாவே எழுதியிருக்கு இல்ல நாங்க இன்னும் மூடுறதுக்கு
கருமன்றிதுமா போயிட்டு என்ன
இன்னும்
பிரச்சனை பாயிண்ட் என்ன அப்படி